ගරු ජයරත්න හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
විනාඩි 8ක් තිබ්බනේ සභාවතුමා.
දැන් අඩු වෙලා.
මුලසන ඔබන ගරු මන්ත්‍රීමනි කාලය ඉතා සීමිත නිසා මම ඉතාම කෙටියෙන් මේ කාරණා ටික ගරු අධිකරණතුමාගේ අවධානය සඳහා යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ විසමත්පැන් සහ අන්තරාදායක මත්පැන් පිළිබඳව අද මුදල් අමාත්‍යතුමා ගෙනල්ලා තියෙන මේ රෙගුලාසි සහ
අධිකරණ අමාත්‍යතුමාට
විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ගරු මුලාසනපට මන්ත්‍රීමනි, මම විශේෂයෙන් මතක් කරන්න ඕන මේ විස මත්පැන් කියනකොට මේකට නාවික හමුදාව විශේෂ කාර්ය බලකාය නාකොටික් එක මේකට යම් මෙහෙයුමක් කරනවා, සාර්ථක වැටලීම් කරනවා. නමුත් මීට වර්ෂ කීපයක ඉස්සෙල් මට මතකයි නාකොටික් එක මේ විස මත්පැන් සම්බන්ධව ඔවුන් ක්‍රියා කරපු ආකාරය පිළිබඳ යම් යම් මත ගැටලු ඉදිරිපත් වුණා. මේ සියල්ල අවම කරගෙන අවම පහසුකම් යටතේ මේ ගන්න උත්සාහය ගැන අපි ඔවුන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නඩු ප්‍රමාදයන් පිළිබඳව අද විශේෂ කරුණු කාරණා අනපනත් කීපයක් මේ සභාව හමුවේ තියෙනවා. මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ රටේ හුඟක් නඩු සිවිල් සහ අපරාධ නඩු හුඟක් අද දිනෙන් දින ප්‍රමාද වෙනවා. සමහර අධිකරණවල තියෙනවා අවුරුදු 20-25 30ට ආසන්න වෙච්ච සිවිල් ආරවුල් සම්බන්ධ නඩු, ඒ වගේම අපරාධ නඩු තියෙනවා. මේ සම්බන්ධ මම හිතන්නේ පහුගිය යහපාලන රජයේ කාලෙත් ඒකට අධිකරණ අමාත්‍යව මම හිතන්නේ මගේ මතකයේ හැටියට ඔබතුමයි ඒ වෙලාවේ යම් යම් විශේෂිත අධිකරණ ස්ථාපිත කරලා මේ තත්ත්වය අවම කරන්න ගත්ත උත්සාහය ගැන අපි විශාල බලාපොරොත්තු තිබ්බා. නමුත් මම හිතන්නේ එකින් සාධනීය උත්තරයක් අපිට ලැබුණද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. කෙසේ හෝ වේවා මේ සම්බන්ධව යම් විශේෂිත වැඩපිළිවෙලක් කරලා ඒ විශේෂිත විශේෂයෙන්ම මේ කාන්තා සහ දරුවන් සම්බන්ධව විශේෂ අධිකරණ පිහිටවලා යම් සාධනීය ක්‍රියාමාර්ගයක් ගන්නවා ඇතැයි කියලා මම විශ්වාස කරනවා. මම විශේෂයෙන් කියන්නට ඕන මුලසමන ගරු මන්ත්‍රීමනි, මේ නඩු ප්‍රමාදය පිළිබඳව අධිකරණමය ක්‍රියාමාර්ග විතරක් නෙවෙයි මේවට සම්බන්ධ වෙන නීතිපති දෙපාර්තමේන්තුවත් ඒ වගේම රජය කරවන උදවියත් මේවට කරන බලපෑම් නිසා බරපතල විදිය සෝචනීය තත්ත්වයක් තියෙන. උදාහරණයක් ඉදිරියෙන් පැහැදිලි කෙරුවොත් කුරුණෑගල ඓතිහාසික රාජධානිය තිබෙන රාජමණ්ඩපයක්, මේක පුරාවිද්‍යා පනතට ගැනෙන පුරාවිද්‍යාව විසින් සංරක්ෂණය කළ යුතු ආයතනයක් වුණත් මේ සම්බන්ධව මං හිතන්නේ පහුගිය දවස්වල මේ රාජමණ්ඩපය කඩලා දැම්මා. අපේ පළාත්වල සාමාන්‍යයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එහෙම නැත්නම් පැරණි රජමහා විහාරයකට යාබදව තිබෙන ඉඩමක පොල්වලක් කෙසෙල් පළයක් හදන්න වලක් කැපුවත් පුරාවිද්‍යා පනතට ගෑන්වයි කියලා මේගොල්ලෝ ඒ පනත යටතේ ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුවා. නමුත් මේ රාජමණ්ඩපය කඩලා දාලා මේ රාජමණ්ඩපය ඒකට නීතිය ඉදිරියට පමුණු යුතු විත්තිකරුවන් සම්බන්ධව බොහොම අලස ක්‍රියාමාර්ගයක් ගත්තේ පුරාවිද්‍යා කොමසාරිස් වරයා එවකට, ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව ඒ දක්වපු උදාසීනත්වය තුළ අඩුම තරමින් අවමේ එක සැකකරුවෙක්වත් රක්ෂිත බන්ධනාගත කරගන්න පුළුවන්කමක් වුණේ නැහැ. අපේ පළාතේ ඓතිහාසික රාජධානිය මේකේ විශාල විදිහට ඒවකට විජයබා රජුන්ගේ කාල සීමාව තුළ ඒගොල්ලෝ තැන්පත් කරපු යම් යම්
කෞතුමය.
එනිසා මේ නඩුවට අද වෙච්ච දෙයක් නැත්තත් වෙලා තියෙන්නේ. එහෙනම් මම අධිකරණ අමාත්‍යතුමාගේ අවධානයට යොමු කරනවා මේ ඓතිහාසික රාජමණ්ඩපය කඩලා දාලා ඒක තිබිච්ච මුතුමැණික් එහෙම නැත්නම් ඒ වටිනා දේපළ සොරාගත්ත උදවිය පිළිබඳව තිබිච්ච නඩුවට මොකද වුනේ, ඒක ඒ සම්බන්ධව වගකීම් විත්තිකරුවන් අධිකරණ ඉදිරියට පමුණවන්නට යම් ක්‍රියාමාර්ග ගැනීමට තියෙන අවහිරතා මොනවද කියන කාරණය විශේෂයෙන් සඳහන් කරන්නයි කියලා ඉදිරි කාල සීමාව තුළ. ඒ වගේම අවසාන වශයෙන් මතක් කරන්න ඕන අපි අවුරුදු ගණනාවක් මැදින් අවුරුදු 50 60ක් මේ කෝප් කමිටුවට ඇවිල්ලා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව යම් යම් තියෙන ගැටු සහගත තත්ත්වයන් සහ දූෂණ වංචා පිළිබඳව ඒවට අදාළ නිලධාරීන්ගෙන් විගණක අධිපති දෙපාර්තමේන්තුව විසින් ඉලිදරව් කරන අනාවරණය කරගෙන යම් යම් කරුණු කාරණා කෝප් කමිටු හැමී තිබුණා. මොකද මේ සියල්ල මං හිතන්නේ එකතු කරලා කතා කරලා පත්‍රයට දීලා මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය වලට නිකුත් කරලා අපි එක ලිපිගොනුවක් විදියට නැවත තැම්පත් කරුවා මිසක් මේ වංචා දූෂණ වලට සම්බන්ධ කිසිම නිලධාරියෙක් පිළිබඳව ගත්ත කිසි ක්‍රියාමාර්ගයක් නැහැ. මට මතකයි මං අධිකාරණ ඇමතුමත් එක්ක මීට ඉස්සෙල්ලා පෞද්ගලිකව කතා කරා මේ කෝප් කමිටුවේදී අනාවරණය වෙන මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරි වෙන දූෂණ වංචා සම්බන්ධව ඉලිදරව් වෙන කාරණා පිළිබඳව මේ ස්ථාවර නියෝග පාර්ලිමේන්තුවේ සංශෝධනය කරලා හරි නීතිපතිවරයාට බලය පවරලා අපරාධ නීතිය යටතේ උන්ට ඒ සුදුසු අධිකරණවල යම් කිසි අධිකාරණ ක්‍රියාමාර්ග වලට එළබෙන්නට කටයුතු කරන්න පුළුවන්කමක් වුණොත්
මේ දූෂණ වංචා අපිට අවබෝධ කරගන්න
පුළුවන්කමක් තියෙනවා. එහෙම නැත්නම් මෙව අපි නිකන් කතා පෙට්ටි විතරයි, කතා මාතෘකා විතරයි. කෝටි ගානක දේපළ වංචා මේ පාර්ලිමේන්තුව හමුවට එනවා, කතා කරනවා, නිලධාරීන් රස්තියාදු වෙනවා. අපි ඒව රසවත් කතා විදිහට අහනවා, බලනවා. නමුත් වෙච්ච දෙයක් නැහැ. මම අධිකාරණ ඇමතුමායි බොහොම කාරණික මතක් කරනවා මේ සම්බන්ධව නීතිමත් තත්ත්වයක් ආරෝපණය කරලා මේ වංචා දූෂණ සම්බන්ධ වලට ගොදුරේ නිලධාරීන් පිළිබඳව අපරාධ නීතිය යටතේ වහවහ ක්‍රියාමාර්ගන්ට කටයුතු කරන්නට යම් කිසි අනපනත් සංශෝධනය කරලා ඒ සඳහා නීතිමය තත්ත්වයක් ඇති කරලා දෙන්න කියලා විශේෂයෙන් මං ඉල්ලීමක් කරනවා. ඒ අතරෙම අද මං හිතන්නේ 59ක් සහ නීති රෙගුලාසි සම්බන්ධ කරුණු ඉදිරිපත් වෙනවා. සමත මණ්ඩල පිළිබඳව 70%ක මං හිතන්නේ පැමිණිලි විභාගය වෙනවා. අපේ පළාත්වල මං හිතන්නේ ඒ ග්‍රාමීය ජනතාවට මං හිතන්නේ මේ සමත මණ්ඩලේ වඩාත් පහසු
ස්ථානයක්
වඩපත් වෙලා තියෙනවා. ඒ අනුව ඒකට පිළිබඳව කතා කරන අතරතුරේ මේ මෑතක සිද්ධ වෙච්ච කන්දකාඩු රඳවියන්ගේ ප්‍රශ්නේ මං හිතන අවස්ථා දෙකකදී මුලස්සන පොර ගර්මන්තුමනි බොහොම මහත් ආන්දෝලනයකට පත් වෙච්ච කාරණයක් බවට පත් වුණා. ඒ නිසා තුන්වෙනි අවස්ථාව මේ රඳවියන්ට මෙවැනි අවාසනාවන්ත තත්වයකට ගොදුරු නොවන විදියට යම් කිසි වැඩපිළිලක් විධිමත් වැඩපිළිලක් සකස් කරලා මේ රඳවියන් ඒ තියෙන ගැටුම්කාරී
කාලය අවසානයි
දොලා වැඩපිළිලකට ගොනු කරන්නත් අධිකාරණ ඇමතුමාගේ අවධානය යොමු කරමින් මට මේ වේලාව ලබා දී පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
මීළඟට ගරු උදය ගම්මන්පිල මහත්තුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, නියල් නෙල්සන් වරක් ගීතයක කිව්වා කාලෙන් කාලෙට එන වසංගතේ නෑ අඩුපාඩු කියලා. ගංජා යුගය, හෙරොයින් යුගය අවසන් කරලා දැන් අපි අයිස් යුගයට ඇවිල්ලා තියෙනවා. ඇත්තෙන්ම අයිස් කිය ක්‍රිස්ටල් මේ අයිස් කියන මද්ද්‍රව්‍ය මීට කලින් නම් මානසික රෝගයකට හයිපර් ඇක්ටිවිටි ඩිස්ඕඩර් නැත්තම් වැඩි විසේ කියන මානසික රෝගයට ඖෂධයක් විදිහට පාවිච්චි කරපු දෙයක්. ඒ නිසාම අයිස් පාවිච්චි කරන කෙනෙක් අර කුඩු හෙරොයින් පාවිච්චි කරන කෙනෙක් වගේ ප්‍රචණ්ඩ වෙන්නේ, දඟලන්නේ, කියවන්නේ නැහැ. මේ අය ඉතාම සාමකාමී වෙන්නේ. එනිසා අද පාසල් දරුවන් අතර මේක බරපතල ලෙස පැතිරලා තියෙනවා. මේ අය මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවද කියලා හොයාගන්නත් බෑ. සාමකාමීව හිටියට ප්‍රතිඵලය බරපතලයි. දත් දියවීමෙන් පටන් අරන් ක්ෂණික මරණය දක්වා මේ ප්‍රතිවිපාක තියෙනවා. ඒ නිසා මේ වසංගතයේ ඌදුර තේරුම් ගනිමින් මේ මත්ද්‍රව්‍ය තහනම් මත්ද්‍රව්‍ය ගොන්නට එකතු කිරීමට කටයුතු කිරීම පිළිබඳ අධිකරණ අමාත්‍යතුමාට අපේ ප්‍රණාමය පුද කරනවා. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි සීන දැක්කේ ලංකාව වාණිජ කේන්ද්‍රයක් කරන්න, නාවික කේන්ද්‍රයක් කරන්න. 2010 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බේ ආසියාවේ පංචබල කේන්ද්‍රය බවට ලංකාව පත් කරමු කියලා. ඒ පා කෙසේ වෙතත් දැන් ශ්‍රී ලංකාව ආසියාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රය බවට පත් වෙමින් තිබෙනවා. අවාසනාවට අපේ ආදරණීය රටවිරුවන් තමන්ගේ නොදුනුවත්කමින් ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය කේන්ද්‍රය බවට පත් කර ගැනීමේ ක්‍රියාවලියට දායක වෙමින් ඉන්නවා. ඒක වෙන්නේ මෙහෙමයි. අද මත්ද්‍රව්‍ය ගෙන්නන කෙනට වෙනත් භාණ්ඩයක් ආනයනය කරන ආකාරයට බැංකුවක් කරා සල්ලි TT කරලා LC අරලා මත්ද්‍රව්‍ය ගෙන්න බෑ. මත්ද්‍රව්‍ය තොගේ නම් හොර්රාසේ රට ඇතුළට එව්වත් ඒකට ගෙවීම ඩොලර් ලබා ගන්න ක්‍රමවේදයක් නැහැ. ඒ ඩොලර් ටික මිලදී ගන්න වෙන්නේ කළු කඩෙන්. ලංකාවේ ඩොලර් කළු කඩේ හරිම පුංචි. ඒ දවස්වල කළු කඩේ බැංකුවේ ඩොලර් අනුපාතයේ තිබේ රුපියලක දෙකක වෙනසක්. නමුත් 2003 දී සායින්ද 2020 දී ඩොලර් රුපියල 203 අල්ලගෙන ඉන්න ආණ්ඩුව ගත්ත වැරදි තීන්දුව නිසා ඔන්න කළු කඩේ ව්‍යාප්ත වෙන්න ගත්තා. පිටරටවල ඉන්න ශ්‍රමිකයන් වැඩි වාසියට ඩොලර් බැංකු හරහා එවනවා වෙනුවට කළු කඩේ හරහා එවන්න පටන් ගත්තා. කළු කඩේට යහමින් ඩොලර් ලැබුණා. මෙතෙක් කල් කළු කඩේ පුංචි නිසා මද්ද්‍රව්‍ය ජාවාරමක් තිබේ පුංචියට. මොකද ගෙවීමට ඩොලර් හොයාගන්න විදියක් නැහැ. දැන් මේ කළු කඩේ ව්‍යාප්ත වෙන්න ව්‍යාප්ත වෙන්න මද්ද්‍රව්‍ය ජාවාරම වර්ධනය වෙලා තියෙනවා. ඒක වෙන්නේ මුලාසරාඩුගේ මන්ත්‍රීතුමනි අපේ ශ්‍රමිකයෝ ඩුබායි වලදී බාර දෙනවා ලංකාවට එවන විදේශ සල්ලි ටික ඒ රටේ ඉන්න කෙනෙකුට. එයා සල්ලි ටික බාරගත්තට පස්සේ ලංකාවේ ඉන්න අද උදේ සල්ලි දුන්නා නම් පැයක් යනකොට එයාගේ අම්මට දුරකථන ඇමතුමක් එවනවා. පුතා මෙච්චර මුදලක් දීලා තියෙනවා, අම්මගේ බෙහෙත් තුණ්ඩුවයි කඩේට යන බඩු ගන්න බඩු ලැයිස්තුවයි එවන්න කියලා. මේ බඩු ලැයිස් ඔන්න හවස් වෙනකොට කෙනෙක් ගෙදරට එනවා, අම්මගේ බෙහෙත් ටිකයි ගෙදරට මාසෙට ඕන බඩු ටිකයි අරගෙන ඇවිල්ලා ඉතුරු සල්ලි බාර දීලා රිසිට් එකක් අත්සන් කරගෙන අම්මත් එක්ක ඉඳලා සෙල්ෆියකුත් ගන්නවා. ඊට පස්සේ බෙහෙත් තුණ්ඩු බෙහෙත් රිසිට් එකයි කඩේ බඩු රිසිට් එකයි අම්මත් එක්ක ගත්ත සෙල්ෆියයි ඉතුරු සල්ලි රිසිට් එකයි වට්ස්ඇප් කරනවා පුතාට. පැය 24ක් යන්න කලින් මේ මුදල් ටික ගෙවලා එක පැත්තේ ලැබෙන රුපියල් ගන්න වැඩි වාසි පැය කීපයක් ඇතුළත මුදල ගෙදරට යනවා ලේසි. ඊට අමතරව අම්මට බැංකුවේ පෝලිමේ ඉන්න ඕනෙත් නැහැ, ෆාමසියේ පෝලිමේ ඉන්න ඕනෙත් නැහැ, කඩවල් ගාන ගිහලා බඩු ගන්න රස්තිය අදු වෙන්න ඕනෙත් නැහැ. මේක නිසා අද විශාල වශයෙන් මේ කළු කඩේ ඩොලර් කළු කඩේ ව්‍යාප්ත වෙලා තියෙනවා. එයි ප්‍රතිඵලයක් විදිහට ශ්‍රී ලංකාව අද ආසියාවේ කුඩු ගේන ඩුබායි විතරක් නෙවෙයිනේ, ඉතාලියේ, කොරියාවේ, ජපානයේ ඉන්න ලාංකිකයනුත් සාතිශය බහුතරයක් මුදල් ලෙවන්නේ මේ ක්‍රමයට. ඒ අවසාන ප්‍රතිඵලය තමයි අද ලංකාව ආසිය කුඩුවල මද්ද්‍රව්‍ය ආනයන අපනයන මධ්‍යස්ථානයේ නැත්තම් මද්ද්‍රව්‍ය කේන්ද්‍රය බවට පත් වෙලා තියෙනවා. අවාසනාවකට මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපේ සමහර මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ පිටතත් කියනවා ලංකාවට ඩොලර් එවන්න එපා. ආණ්ඩුවත් එක්ක අපි තරහක් තියෙනවා. හැබැයි නහයත් එක්ක තරහට මුණ කපාගෙන හරියන්නේ නැහැ. ඩොලර් මේ කළු කඩේට යැවීම නිසා දැන් ඩොලර් එවන්න එපා කියලා අපේ මන්ත්‍රීතුමන්ලා පිටරට ඉන්න අයට කිව්වට ඒ අයගේ ලංකාවේ ඉන්න අය ජීවත් වෙන්න සල්ලි නැතුව බෑ. ඒ නිසා බැංකුව හරහා වෙනුවට මේ අය වැඩි වැඩියෙන් කළු කඩේ හරහා ඩොලර් එවන්න පෙළඹිලා තියෙනවා. ඒ නිසාම මේ මද්ද්‍රව්‍ය ජාවාරම වඩ වඩාත් ව්‍යාප්ත වෙලා තියෙනවා. හැබැයි අපේ ආදරණීය රටවිරුවන්ට මතක් කරන්න ඕනි, එක පැත්තකින් ඔබේ දරුවන් මද්ද්‍රව්‍ය වලට යොමු වෙනවා නම් අනිත් පැත්තේ ඔබේ දෙමව්පියන්ට රටේ බැංකු පද්ධතියට දෙමව්පියන්ට අවශ්‍ය බෙහෙත් ටික ගේන්න බැරුව ඔහු මිය යෑමේ අවදානමට ලක් වෙනවා නම් තමන්ගේ වන ඩොලර් වලට රුපියල් කීපයක් වැඩියෙන් ලැබිලා ලැබෙන වාසියේ ප්‍රයෝජනේ මොකක්ද කියලා කරුණාකරලා හිතන්න කියන එක අපේ දෙමව්පියන්ගේ ඒ රටවිරුවන්ගේ අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ටිකත් කියලා මම අවසන් කරන්න මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දේශපාලකයන්ගේ අනුග්‍රහය නැතුව පොලිසියේ සහයෝගය නැතුව මද්ද්‍රව්‍ය ජාවාරමක් රටක පවතින්න බෑ. සමස්ත ලෝකයේ ඕනෑම රටක් සම්බන්ධ ඒකයි තිත්ත ඇත්ත. ඒ නිසා අපි දන්නවා පොලිසියේ බොහොම අමාවුරේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවේ අත්අඩංගුවට ගත්තනම් ඊට පස්සේ බලවතුන්ගෙන් දුරකථන ඇමතුම් යනවා, පොලිසියත් අසරණ වෙනවා. එහෙමනම් ශ්‍රී ලංකාව ආසියාවේ මද්ද්‍රව්‍ය කේන්ද්‍රයේ බවට පත්වීම අපිට නතර කරගන්න ආයේ කියන අපිට අවශ්‍ය වෙනවා නම් ඒකේ පළමු පියවර තමයි මේ 225 ඉන්න අපි හැමෝම අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනි. කිසිම හේතුවක් මත මැතිවරණ වලට කතරම් මුදල් ලැබුණත් කතරම් සෙනඟ ලැබුණත් මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට සහාය දෙන්නේ නැහැ, සම්බන්ධතා පවත්වන්නේ නැහැ කියන අදිෂ්ඨානය හදාගත්තොත් ඒක ලංකාව ආසියාවේ මද්ද්‍රව්‍ය කේන්ද්‍රය බවට පත්වීම නතර කර ගැනීමේ පළමු වැදගත් පියවර වෙන බව සිහිපත් කරමින් මම නියඳ වෙනවා.
මීළඟට අනුප පැස්කෝල් ඇමතිතුමා, ඔබතුමාට විනාඩි අරක කාලයක්.
මුල් ආසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද දවසේ අධිකරණ අමාත්‍යාංශයට අදාළව 11ක් පමණ විශේෂ අනපනත් සංශෝධන ඉදිරිපත් වෙනවා. ඒ අතර අද පාර්ලිමේන්තුව තුළ ප්‍රධාන වශයෙන්ම කතා කරන දෙයක් තමයි මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව. ඒ පිළිබඳවත් සංශෝධන පනතක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි දකිනවා මේ මත්ද්‍රව්‍ය නිසා බරපතල ප්‍රශ්නයක් රටේ තියෙනවා. මත්ද්‍රව්‍ය භාවිතය ආබාධිත දරුවන් බිහිවීම සඳහාත් එක් ප්‍රධාන හේතුවක්. පියා හෝ මව මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් අයිස් හෝ වේවා, හෙරොයින් හෝ වේවා, ඇල්කොහොල් වේවා, විෂ මත්පැන් හෝ වේවා, ඒ තුලින් ආබාධිත දරුවන් වගේම මන්ද මානසික දරුවන්, ඇස්පේන් නැති දරුවන් බිහිවීමේ ප්‍රවණතාවත් අද සමාජය තුළ 4% ආබාධිත ප්‍රජාවක් ඉන්න එක හේතුවක් තමයි මේ මත්ද්‍රව්‍ය භාවිතය. අනිත් හේතුව ජානමය හේතුන්, අනිත් හේතුව විවිධ බෙහෙත් සහ ආහාර නිසා ඇතිවෙන ආබාධිත තත්ත්වයන්. ඒ වගේම තමයි මේ මන්ද පෝෂණය තත්ත්වයටත් මත්ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් හේතු වන 12% මන්ද පෝෂණ තත්ත්වයක් දරුවන් ඇතිවීම සඳහාත් මව සහ මව හෝ පියා, විශේෂයෙන් පියා මත්ද්‍රව්‍ය රැබ්බැහිවීම නිසා දුප්පත්කම සහ දුගී භාවය ඇතිවෙන, ඒ නිසාම දරුවන්ට මන්ද පෝෂණය සහ ශක්තියෙන් අඩුකම ඇතිවෙන, ඒ වගේම මත්ද්‍රව්‍ය රැබ්බැහිවීම නිසාම මානසික දුගී භාවයත් ඇති වෙනවා. ඒක නිසා දරුවව නියම විදිහට පෝෂණය කරන්නේ නැහැ. මේ හැම අතින්ම ගත්තහම 105ක පිරිසක් හෙරොයින් සහ අයිස් වැනි මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඊට අමතරව 150කට අධික ප්‍රමාණයක් කුමන හෝ මත්ද්‍රව්‍ය වර්ගයකට ඇබ්බැහිවිල්ල 25ක්. මේ 105 තමයි හෙරොයින් අයිස් වැනි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ කස්ටම බේස් එක. මේ කස්ටම බේස් එක කඩන එක, අඩු කරන එක, දුර්වල කරන එක තමයි එක් ප්‍රධාන ඉලක්කයක් විය අපේ. පිටරටින් ලංකාව තුළට අර කියනා වගේම එයාපෝට් එක හරහා, වරාය හරහා, මුහුද හරහා එන මත්ද්‍රව්‍ය නවත්වනවා වගේම මේ කස්ටම බේස් එක නැවතුනේ නැත්නම් කවදාකවත් අපිට බෑ මේ මත්ද්‍රව්‍ය ජාවාරම නැති කරන්න. ග්‍රෑම් 2ක් තිබුණු මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඇපිල්ලීමට ග්‍රෑම් 5 වෙන එක හේතුවක් තමයි හේතුවක් තමයි මේගොල්ලෝ හිරගෙදරට ගියහම සුපිරි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෝ බවට පත් වෙනවා කියන මතය. නමුත් මේ අධිකරණ අමාත්‍යාංශය තුලත් අනිකුත් ආයතන තුලත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ පිරිස් නියෝජිතයෝ විවිධ වෙස් මුහුණු වලින් ඉන්නවායි කියන එක අපිට හිතන්න සිද්ධ වෙනවා ඉතිහාසය තුල සිද්ධ වෙච්ච සිද්ධීන් මත. ඒක නිසා කිසිම කෙනෙක්ව ග්‍රෑම් 2කින් අඩු කරමින් ග්‍රෑම් 10 දක්වා ගෙනියනවා නම් ඒක අපිට පිළිගන්න බෑ. ඒක නිසා මේ සියලුම කස්ටම බේස් එකෙන් විශාල පිරිසක් පුනරුත්ථාපනය කරන එක අත්‍යවශ්‍යම දෙයක්. එහෙම නැත්නම් දවසින් දවස කළුතර දිස්ත්‍රික්කයේ ලංකා පුරාම මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙච්ච අපේ අවුරුදු 17, 18, 19, 20 දරුවෝ බිහි වෙන එක, වැඩි වෙන එක, 105, 106, 7 වෙන එක වළක්වන්න බෑ. අපි පොඩි කාලේ තිබුණ 100යි. 100ක්වත් නෑ. බොහොම සුළු පිරිසයි පාසල්වල හිටියේ. සුපිරි පන්තිය ළමයි තමයි මේ හෙරොයින් පාවිච්චි කරේ. අද වෙනකොට මතුගම, කළුතර, කොළඹ ඇතුළු සියලුම පළාත්වල පාවිච්චි කරන්නේ අන්ත දුප්පත් ළමයි, සමෘද්ධිලාභී පවුල්වල ළමයි, ඒ වගේ වැඩිහිටියෝ. ඒ සියලුම දෙනාව පුනරුත්ථාපනය කළා. තද නීති රීති පද්ධති රටත් කළා. අර කිව්වා වගේම කන්දකාඩු වගේ ආයතනවල, ඒ වගේ ආයතන හමුදාවයට දෙහෝ ඇති කරලා, එහෙම නැත්නම් පාසල් පද්ධතියක් ඇති කරලා පුනරුත්ථාපනය කරන එක අත්‍යවශ්‍යයි. කිසිම කෙනෙකුට ගෙදරට යන්න දුන්නොත්, ගෙදරට ගිහිල්ලා අප මත ඉන්න දුන්නොත් අනිවාර්යයෙන්ම ඔහු නැවතත් ඒකට ගොදුරු වෙනවා. නැවත නැවතත් ගොදුරු වෙමින් අර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවගේ ගොදුරක් බවට පත් වෙනවා මේ පිරිස. ඒක නිසා අපි විශේෂයෙන්ම දැනගන්න ඕනේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයේදී, විශේෂයෙන් මත්ද්‍රව්‍ය ප්‍රශ්නයේදී පුනරුත්ථාපන ක්‍රමය කියන එක අනිවාර්ය අවශ්‍යතාවයක්. ඒ අවශ්‍යතාව ඉෂ්ට වුණේ නැත්නම් මේ අනපනත් වලින් අර අයිස් කියන ඒවාත් අනිකුත් දේවල් මේකට ඇතුළත් කරයි කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒක ගමම අර පුළුල්වීම සිද්ධ වෙන, පුළුල්වීම නිසාම අපිට සිද්ධ වෙනවා මේ රටේ සමාජයේ සම්පූර්ණයෙන්ම මේ මත්ද්‍රව්‍ය ජාවාරම ගොදුරු වෙනවා. දැක බල නිකන් ඉන්න අපේ යවට අපි ඡන්ද දියාවේ ඡන්දයට මුහුණ දුන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් සමග කතා කරනකොට අපි කිව්වේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ මුලින්ම නැති කරනවා. පොලිසියත් මේකට සම්බන්ධයි කියන කර කිව්වා වගේම සත්‍යයක්.
ගරු ඇමතුමා ඔබතුමාට තව මිනිත්තු දෙකක කාලයක්
යම් පිරිස් ඒ වගේම දේශපාලනෙත් යම් පිරිස් සම්බන්ධයි කියන අපිට බැහැර කරන්න බෑක නිසා මේ මද්ද්‍රව්‍ය ජාලය සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමීම සඳහා විනාශ කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයත් පොලිසියත් හමුදාවත් ඒකාබද්ධව කටයුතු කළ එක නැති කළ දැමිය යුතුමයි එහෙම නොවුනොත් අර ඇමරිකාවේ එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ ඒ සම්ප්‍රදායික ජනතාව විනාශ කරා වගේම මේ රටේ ප්‍රධාන ජාතීන් සියලුම දෙනාම දුර්වල ශක්තියෙන් තොර ආබාධෙන් පිරුණු ජාතියක් බවට පත් වෙන ඒක නිසා සමෘද්ධි අමාත්‍යාංශ විදිහටත් අපි විශේෂයෙන්ම අවධාරණය කරනවා නීති පද්ධති ඉතාම ශක්තිමත් කරලා පුනරුත්ථාපනය ශක්තිමත් කරලා ඇප ලබා දීම සම්පූර්ණයෙන්ම නතර කරලා මේ දරුවන්ව පුනරුත්ථාපනය කරලා සමාජගත කරන්න එහෙම කරොත් තමයි අපිට පුළුවන් වෙන්නේ සමෘද්ධිමත් ජාතියක් ගොඩනගන්න සුදි
ගරු උදයන කිරිනකොඩ වැතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා
5ක්
මම දැනගත්ත මේ මූලාසන කොට මේ
ස්තුතියි මූලාසන ආරුවට මන්තුමනේ මම හිතන්නේ කතා කරන්න කාලේ මදි කෙසේ නමුත් මම හිතන්නේ අද ඉතාම වැදගත් දවසක් අධිකරණ ක්ෂේත්‍රයේ පනත් කීපයක් යාවත් කාලනි කරමින් රෙගුලාසි යාවත් කාලනි කරමින් අලුත් දැක්මක් ඇතුව වැඩ කරන අවස්ථාවක මම හිතන්නේ අපි හැමදේම අලුත් විය යුතු කාලයක ඉන්නේ පරණ සිතුම් පැතුම් සියල්ලම පැත්තක තියලා අලුත් විදියට හිතුවේ නැත්නම් ඉස්සරහට යන්න විදිහක් නැහැ. මම පහුගිය සුමානේ මහනුවර අධිකරණයේ ආශ්‍රිතව ගැවසෙනකොට එදිනට නියමිත සමහර දිසා අධිකරණයේ නඩු ඊළඟ විභාග දිනේ ලැබුණේ ලබන අවුරුද්දේ ජූනි මාසෙත් පහු වෙලා. මම අධිකරණ අමාත්‍යංශත් අධිකරණ අමාත්‍යවරුත් මේ නඩු ප්‍රමාදයට ප්‍රමාදයේ වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු කරනවායි සියල්ලම කරත් මම හිතන්නේ ක්‍රියාත්මක වන යාන්ත්‍රණය තුළ ඒ අවශ්‍යතාවයේ දැක්ම නැත්නම් ඉස්සරහට යන්න හැකියාවක් නැහැ. ගරු අධිකරණ ඇමතුමා කතා කරනකොට එතුමාගේ ප්‍රකාශයේ කිව්වා අධිකරණයේ පරිපාලන විනිශ්චයකාරවරුන්ට ලබා දීම තුළ අධිකරණයේ නඩු ප්‍රමාදයට හේතුවක් තියෙනවා කියන එක. ඒක අපි නීතිඥවරු විදිහට පුද්ගලිකව අත්දැකලා තියෙන දේවල්. ඇත්තටම වෙනත් විදේශ රටවල් එක්ක සංසන්දනාත්මකව බලනකොට ඒ අධිකරණ ක්ෂේත්‍රයන් ගැන ඒ අධ්‍යක්ීම් එක බලනකොට මං හිතන්නේ අපි ගොඩාක් පසුගාමීව ඉන්නේ. අපි අර ආපු ක්‍රමවේද සම්ප්‍රදාය සියල්ලම බැහැර දාලා මේ අධිකරණ පරිපාලනේ වෙනම කණ්ඩායමකට බාර දුන්නා නම් විනිශ්චයකාරවරුන්ට පුළුවන් තමන්ගේ නඩු කටයුතු ඉක්මන් කරලා ජනතාවට ඒ අවශ්‍ය නෛතික සහනයක් ලබා දීම සඳහා වෙන ක්‍රියාමාර්ගයේ බොහොම ඉක්මනින් ක්‍රියාත්මක වෙන්නටත් ඒ තුළින් ජනතාවගේ ඒ අසහනය නැති කරන්නට කටයුතු කරන්නට. ඒ වගේම අපි අද මේ නීතිය සම්බන්ධ වැදගත් කරුණු සමාජය තුළ සාකච්ඡා වෙන අවස්ථාවක ඉන්නේ. මේ පියුමිගේ කතාව ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ගියපු ක්‍රීඩකයෙකුගේ කතාව සම්බන්ධයෙන් මාධ්‍ය හැසිරෙන ආකාරය දිහා බලන්න. විදේශ මාධ්‍ය හැසිරෙන ආකාරයයි ලංකාවේ මාධ්‍ය හැසිරෙන ආකාරයයි දිහා බැලුවොත් ඒක විශේෂයෙන් පරස්පර විරෝධී තත්ත්වයක් අපිට දකින්නට පුළුවන්. අද වැරදිකාරයෙක් කරලා අවසානයි යම්කිසි කෙනෙකුට චෝදනාව ලැබෙනකොට මේ සමාජ මාධ්‍ය හරහා මාධ්‍යවලින් ඇත්තරම මාධ්‍ය තියෙන්න ඕනේ නීතිය ක්‍රියාත්මක කරන්න නෙවෙයි නීතිය රකින්න නීතියට ආරක්ෂාව දෙන්න නීතියට අවශ්‍ය සහාය ලබා දෙන්න. සමහර අපරාධයන් සිදුවෙච්ච ස්ථානවල මම හිතන්නේ පොලිසියට කලින් යන්නේ මාධ්‍ය. මේ කරුණු සමාජයේ දැනුවත් කිරීමේ වැදගත්කම තියෙනවා වගේම ඒ අපරාධය සිදුවෙච්ච ස්ථානය ආරක්ෂා කිරීමේ වැදගත්කම මම හිතන්නේ මාධ්‍ය විදිහට අපි අවබෝධ කරගත යුතුයි. එහෙම නැත්නම් මේ රටේ අධිකරණයට විතරක් අපි අධිකරණ අමාත්‍යවරුන්ට අධිකරණ අමාත්‍යංශයට අධිකරණ ක්ෂේත්‍රයට චෝදනා කරමින් ඉඳලා හරියන්නේ නැහැ. අපි හැමෝගෙම සමාජයේ වගකීමක් තියෙනවා මේ නඩු ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්න. ඒ වගේම අපි හැමදාම මේ උසාවියේ තියෙන නඩු වලට ගිහිල්ලා සහනය ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන ඒ යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක වෙනවාද එහෙම නැත්නම් වෙන රටවල් වගේම මේ විකල්ප ක්‍රම මාර්ගයෙන් මේ නඩු කටයුතු අවම කරගන්න පාර්ශ්වයන් අතර සමතයන් නැති කරගන්න යන ක්‍රියා මාර්ගය ක්‍රියාත්මක කරනවාද කියන එක සම්බන්ධයෙන් අවධානය යොමු කර යුතුයි. ඒද මම හිතන්නේ අපි මේ පැත්තට විශේෂයෙන් ගරු අධිකරණ අමාත්‍යතුමනි අපේ අවධානය යොමු කරන්න ඕනේ සමතකරණේ බේරුම් කරන්නේ හා මේ සියල්ලම මේ රටේ ජනතාවට අවශ්‍ය නෛතික සහනය ඉක්මනින් ලබා දීම සඳහා වන ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට. ඒ වගේම මේ නඩු ප්‍රමාදය ගැන හැමදාම බැනුම් අහන කොටසක් තමයි නීතිඥවරු කියන්නේ. නීතිඥවරුන්ට ඔවුන් නඩු හිතාමතා ප්‍රමාද කරනවා කියන චෝදනා ගොඩක් වෙලාවට එනවා. හැබැයි මම දන්නවා සමහර අධිකරණවල නඩු වාර්තාවක් බලන්න සති තුනක් ඉන්නට වෙනවා නීතිඥවරුන්ට. මේවා මේ ක්‍රමවේදයන් වෙනස් කරන්නට ඕනේ. මොකද ජනතාවගේ අවශ්‍යතාවෙන් මතුවෙන්නේ අපිට කියලා නෙවෙයි. ඒ ෂණිකෙන අවශ්‍යතාවයන්ට සහන ලබා දීමට නම් ඒ අධිකරණ කටයුතු අධිකරණ ක්‍රියාමාර්ග මේ සියල්ලම ඉක්මන් කිරීම සඳහා වන යාන්ත්‍රණයක් තියෙනවා. ඒ හින්දා මම හිතන්නේ විශේෂයෙන් නීතිඥවරුන් ඒ වගේම අධිකරණ කාර්ය මණ්ඩල විනිශ්චයකර්මී සියල්ලම අතර හොඳ පොදු සම්බන්ධතාවයක් අතීතයේ පැවතියා වගේ තිබෙනවා මම හිතන්නේ මේ කටයුතු ඉතාම සාර්ථකව කරගෙන යන්න හැකියාව තියෙනවා. එහෙනම් මම හිතන්නේ අපි අර සම්ප්‍රදාය තුල හිර වෙලා එදා ආපු ක්‍රමෙම තවදුරටත් ක්‍රියාත්මක කරනවා කියමින් යන්නේ නැතුව අලුත් විදියට හිතලා ගියොත් මම හිතන්නේ අපි මේ බලාපොරොත්තු වෙන දේ නඩු ප්‍රමාදයේ වළක්වලා ජනතාවට සහන ලබා දීම සඳහා වන ක්‍රියාමාර්ග ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙන. එහෙම නැත්නම් මේ මොන අධිකරණ පිහිටෙවුවත් දැන් අලුතෙන් අධිකරණයක් පිහිටවන සුළු හිමිකම් අධිකරණය මේ ජනතාවගේ මුදල් ප්‍රශ්න සුළු හිමිකම් අධිකරණයට ගිහිල්ලා ඉක්මනින් විසඳා ගැනීමේ ක්‍රියාමාර්ගය. හැබැයි මේවා අර අපි දන්න 66 වගන්තියට මාස කීපයකින් විසඳන්න ඕනේ ප්‍රශ්න අවුරුදු දෙක තුන ඇදපු අධිකරණ තිබ්බ මේ රටේ. එහෙනම් මම හිතන්නේ මේ නීති අවශ්‍යතාවය ඉක්මන් කිරීමේ අවශ්‍යතාවය මේ දිගටම දැනුවත් කිරීම හරිම වැදගත් වෙනවා නීතිඥ ප්‍රජාව හා ඒ වගේම අධිකරණ කාර්ය මණ්ඩල මේ සියල්ලම එකට සමායෝජනය වුණොත් විතරයි මම හිතන්නේ අවසානයේ රටේ ජනතාවට සහනයක්
ලැබෙන්නේ.
ඒකින්ද මම හිතන්නේ අවසාන වශයෙන් ගරු විජේදාස රාජපක්ෂ අධිකරණ මැතිතුමාට ස්තුතිවන්ත වෙමි. මේ අලුත් කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළා හැකි ඉක්මනින් මේ රටේ නීති නව්‍යකරණයට ලක් කළා ඒ වගේම ඩිජිටල් කරණයත් පුළුවන් ඉක්මනින් ගෙනල්ලා ජනතාවට සහ ඒ නීතිය අදාළව කටයුතු කරන සියලු දෙනාට ඒ සහන ලබා දෙන්න කියලා ඉල්ලමින් නවතින බොහොමත්ම ස්තුතියි.
මීලකට ගරු කාද මස්තාන් මැතිතුමා ඔබතුමාගේ මිනිත්තු 8ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් නියෝජ්‍ය කතානායකතුමා මුලාසනෙට වෙන්න.
பிஸ்மில்லாஹிர் ரஹ்மானிர் ரஹீம். கௌரவ நீதி அமைச்சர் அவர்களால் கொண்டு வரப்பட்ட இந்த திருத்த சட்டம் மூலம் உண்மையிலேயே தற்பொழுதுள்ள நிலைமைக்கு தேவையான ஒரு பொருத்தமான நடவடிக்கை என்ற அடிப்படையில் உண்மையிலேயே இது ஒரு பாராட்டக்கூடிய விஷயமாகும். நான் முதல்ல வந்து எமது பகுதியை சார்ந்த அரசியல் கைதிகளுடைய விடுதலை மிகவும் விரைவாக கட்டம் கட்டமாக நடந்து கொண்டு வருகின்றது. அதற்காக முதல்ல நான் எமது கௌரவ ஜனாதிபதி அவர்களையும் அதே போல கௌரவ நீதி அமைச்சர் கௌரவ விஜயதாஸ் ராஜபக்ஷ அவர்களையும் இந்த இடத்துல நான் அவர்களுக்கு நன்றிகளை தெரிவித்துக் கொள்கின்றேன். இன்னும் ஒரு சில கைதிகள் இருக்கின்றார்கள். அவர்களையும் அந்த நிலைமைகளை கருத்தில் எடுத்து சரியாக பார்த்து விரைவாக அவர்களையும் விடுதலை செய்தால் அந்த அவர்களுடைய பெற்றோர்களிலிருந்து அவர்களுடைய குடும்பம் மிகவும் ஒரு சந்தோஷமானதாக இருக்கிறதோட அவர்களுடைய வாழ்க்கை நிலைமைகளும் எதிர்காலங்களில் மாறக்கூடியதாக இருக்கும் என்பதனை இங்கே தெரிவித்துக் கொள்கிறேன். எனவே விரைவாக இருக்கின்ற ஏனைய அரசியல் கைதிகளுடைய விடுதலையும் விரைவுபடுத்துமாறு நான் அன்பாக கேட்டுக்கொள்கின்றேன். உண்மையிலே இங்கு இந்த போதை வஸ்து பாவனைகளை நாங்கள் எடுத்துக்கொண்டால் நான் கடந்த முறையும் சொன்னது போல இது ஒரு எமது நாடு ஒரு தீவு, அதாவது எமது நாட்டை சுற்றி கடல் இருக்கின்றபடியினால் பல வகைகளில் பல வழிகளில் பல இடங்களிலிருந்து இந்த போதை வஸ்து வரக்கூடியதாக இருக்கின்றது. குறிப்பாக நாங்கள் சொல்வதென்றால் வடமாகாணங்களில் வடமாகாணத்தை பொறுத்தளவும் குறிப்பாக இந்தியா போன்ற நாடுகளிலிருந்து இந்த போதை வஸ்துகளை கொண்டு வரக்கூடிய வாய்ப்புகள் கூடுதலாக இருக்கின்றது. அதே நிலைமை அந்த பகுதிகளில் பார்த்தால் திடீரென வசதி படைத்தவர்கள் உருவாகின்றார்கள். அது எவ்வாறு என்பதை பார்க்கும் பொழுது இந்த வியாபாரிகளை ஏன் நாங்கள் கட்டுப்படுத்த முடியவில்லை என்பதுதான் இங்கே எங்களுக்குள்ள பாரிய பிரச்சனையாக இருக்கின்றது. நான் இது சம்பந்தமாக பாதுகாப்பு தரப்பும் பாரிய முயற்சிகளை எடுத்துக்கொண்டிருந்தாலும் அந்த அவ்வாறான அந்த வியாபாரிகள் நினைக்கிறேன் ஒரு நவீன சொல்லப்போனா இந்த கடல்ல வந்து அவர்கள் இருக்கும் பொழுது நான் அந்த அங்குள்ள எமது நேவி அதாவது கடற்படையை கண்டுவிட்டால் அந்த இடத்திலே அவர்கள் கொண்டு வருகின்ற சாமான்களை கடல்ல தள்ளிவிட்டு ஜிபிஎஸ் மார்க் பண்ணி அந்த ஜிபிஎஸ் மார்க்கை அனுப்பி அதை போய் எடுத்து கொண்டு வரக்கூடிய நவீன முறைகள் எல்லாம் தற்பொழுது கையாள்கின்றார்கள். அந்த அவைகளையெல்லாம் நாங்கள் முறியடிக்கக்கூடிய விதத்தில் நவீன முறைகளை நாங்களும் கையாண்டு அந்த அவ்வாறான அந்த கடத்தல்காரர்களை நாங்கள் கைது பண்ற வரைக்கும் அவர்களை நாங்கள் அவ்வாறான அந்த இதை தடுக்க முடியாவிட்டால் மிகவும் சிரமமாகத்தான் இருக்கின்றது. ஆனால் நான் நினைக்கிறேன் எமது இன்டெலிஜென்ஸ் வந்து பாரிய திறமையானவர்கள் அவர்கள் நினைத்தால் எவ்வாறான என்னென்னத்தையெல்லாம் பிடித்திருக்கின்றார்கள். ஏன் இந்த இவ்வாறான இந்த போதை வஸ்து கடத்தலை முறியடிக்க முடியவில்லை என்பதுதான் ஒரு பாரிய கேள்விக்குறியா இருக்கிறது. நான் விரைவாக அவர்களும் ஏனைய பாதுகாப்பு தரப்புகள் அதே போல நாக்கின்றேன் அங்குள்ள மக்கள் சிவில் சொசைட்டி அங்கு உள்ள நாக்கின்ற இந்த மீனவ சங்கங்கள்ல இருந்து மீனவர்கள் இருந்து எல்லோருக்கும் தெரியும் இது யாரு செய்கின்றார்கள் என்று. அந்த கிராமத்தில் உள்ளவர்களுக்கும் தெரியுமா இருக்கும் இந்த இந்த வியாபாரத்தை யார் செய்கின்றார்கள் என்று. சரியாக அந்த ஆரம்ப அந்த இடத்துல நாங்கள் கை வைத்தால்தான் அதை பிடித்தால்தான் இந்த போதை வஸ்து பாவனைகளிலிருந்து எமது இளைஞர் யோதிகளை நாங்கள் பாதுகாக்கக்கூடியதாக இருக்கணும். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, அதே போல உங்களுக்கு தெரியும் இங்கே சாதாரணமாக ஹெரோயின் போதைப் பொருளுக்கு அடிமையான நிலையில் மன்னார் வவுனியா அதே போல முல்லைத்தீவு போதனா வைத்தியசாலையில் சிகிச்சை பெறுவதற்கான சிகிச்சை பெறுவர்கள் வந்து மாதாந்தம் கூடிக்கொண்டு தான் செல்கின்றார்கள். அந்த அடிப்படையில் ஏதோ ஒரு வகையில் அங்கு பரவலாக நான் சொன்ன மாதிரி இந்த வகையில் வர்ற அடிப்படையில் மிகவும் கவனத்தை எடுத்து நாங்கள் அதை நிற்பதற்குரிய ஏற்பாடு செய்யணும். அதே போல இந்த ஆரம்ப சொல்லப்போனால் 30 வயது இந்த பாடசாலை மாணவர்கள் தொடங்கி இளம் வயதினர்கள் ஆரம்ப கட்டம் ஹெரோயின் பாவனைகளை பாவிக்கும் பொழுது அவர்கள் ஒரு சின்ன சின்ன பாவனையாளர் இருக்கின்றார்கள். ஆனால் அவர்கள் வந்து சிறைச்சாலை சென்று மீண்டும் வரும் பொழுது அதற்கு அடிமையானவர்களாக மாறி வருகின்றார்கள். அதுபோக ஏனைய பல குற்ற செயல்களையும் செய்யக்கூடியவர்களாக இருக்கின்றார்கள். அந்த அடிப்படையில் நான் சிறைச்சாலைகளில் உள்ள என்ன ஏன் அவ்வாறான நிலைமைகள் என்பதனை பார்த்து எதிர்காலங்களில் அதை தடுக்கும் விதத்திலும் நான்
சிறைச்சாலைகளில்
உரிய பயிற்சிகளை வழங்க வேண்டும் என்று கூறிக்கொள்றதோட இவ்வாறு இங்கு இந்த சட்ட மூலங்கள் கொண்டு வந்துட்டிருக்கின்ற இந்த காணி சம்பந்தமாக பல பிரச்சனைகள் எமது பாதிகள் இருக்கின்றது. எம்சி லேண்ட் எடுத்தால் அவ்வாறான காணிகள் எடுத்து இன்று அவர்கள் வெளிநாட்டில் இருக்கின்றார்கள். எங்களோட பாதியில் எந்த வேலை அந்த இடங்கள் சும்மா கிடைக்கின்றது. அதை மாற்றுவதற்குரிய சட்ட மூலங்களை நாங்கள் உரிய அது சம்பந்தமாக பிரதேச செயலாளர்கள் யாருடன் பேசினால் சரியான ஒரு சட்ட அமைப்பு இல்லைங்கிறார்கள். விரைவாக அது சம்பந்தமாக நாங்கள் இந்த ஒரு அமைச்சர்களுடன் பேசுகிறோம். அந்த சட்ட மூலங்களையும் கொண்டு வந்து அந்த காணி ஆட்சி உறுதி அதே போல எம்சிலேன் இவ்வாறான அந்த இருக்கின்ற காணிகளையும் மக்களுக்கு பயன்களிக்கூடிய செயல் திட்டங்களை செய்ய வேண்டும் என்று கேட்டுக்கொள்றதோட இந்த கடந்த இது இங்கே உள்ளது எல்லாத்தையும் நான் இந்த இடத்துல கூறிக்கொள்ள விரும்புகின்றேன். யூனிவர்சிட்டிக்கு செல்கின்ற மாணவர்களுக்கு கடந்த காலங்களில் இணைப்பாடுவிதான செயல்பாடுகள் 3 வருடங்கள்
சபாவை கட்டுத்து அவசாங்கத்தை கிறக்கணும் காலையில் பாகினிட்டு சபா வைக்கங்கது
மூன்று வருடங்களுக்குரிய அந்த இணைப்பாடுதான செயல்பாடுகளை எடுக்கப்பட்டு அது வந்து இப்போ தமிழ் டே ஹோல் ஐலண்ட் சர்டிபிகேட் இருந்தால் அதற்குரிய கட் அவுட்டுக்கும் எடுக்கக்கூடிய விதத்தில் புள்ளி என தசம் 5% வந்து அந்த ஜட்கருக்கு சேர்த்துக் கொள்ளப்படும். அது கடந்த 2021 எக்ஸாம் நடக்காமல் 22 நடந்ததால் அந்த இதுகளை எடுக்க அந்த அவ்வாறான அந்த அவங்களுடைய இணைப்பாட விதான செயல்பாடுகளுக்குரிய 3 வருடங்களை எடுக்காததால் பல மாணவர்கள் பாதிக்கப்பட்டிருக்கின்றார்கள் நாடு பூராவும். அதையும் கருத்தில் எடுத்து வருகின்ற ஜட்கோ புள்ளிகள் அதையும் சேர்த்துக் கொள்ளுமாறு இந்த இடத்துல கேட்டுக்கொள்றதோட இவ்வாறு இதே போல்தான் எமது அடுத்ததாக நாங்கள் எடுத்துக்கொண்டால் எமது பகுதிகளில் மன்னார் அதே போல முல்லைத்தீவு மாவட்டங்களில் உள்ள மீனவர்கள் இன்று மன்னனை இல்லாமல் பாரிய ஒரு பாதிப்புகளை இருக்கின்றார்கள். அதாவது அவர்களுக்கு கடந்த காலங்களில் வந்து அங்குள்ள மீனவ அங்குள்ள டிபார்ட்மெண்டால கூறப்பட்டிருந்தது மாதாந்தம் அவர்களுக்கு கிழமைக்கு குறைந்தது
மன்னனைகள்
இன்னும் ஒரு ஒரு நிமிடங்கள் தருமாறு கேட்டுக்கொள்கிறேன். அங்கு அவர்களுக்கு கூறப்பட்டிருந்த அளவுக்குரிய மண்ணெண்ணெய்கள் அவர்களுக்கு போதுமானதளவாக கிடைப்பதில்லை. ஒரு கிழமைக்கு அவர்களுக்கு ஒரு ஒரு போர்டுக்கு 28 லிட்டர் கிடைக்கின்றது. கிட்டத்தட்ட ஒரு கிழமைக்கு 4 முறை அவர்கள் கடலுக்கு சென்று மீன்பிடிக்க வேண்டிய ஒரு நிலைமை இருக்கின்றது. ஆனால் அவருக்கு 28 லிட்டர் கிடைக்கும் பொழுது ஒரு முறை தான் செல்லக்கூடியதாக இருக்கின்றது. அதையும் விரைவாக சம்பந்தப்பட்ட இந்த மீன்பிடி அமைச்சு கூடத்தான் அந்த எண்ணெய்க்குரிய அளவுகோல் தீர்மானிக்கப்படுகின்றது. அதையும் கௌரவ அமைச்சர் அவர்கள் உரிய முறைகளில் அதற்குரிய ஏற்பாடுகளையும் தயவாக செய்து கொடுக்குமாறு அமைச்சர் அவர்களை கேட்டுக்கொள்வதோடு, அதே போக வந்து இங்கு இந்த எக்ஸ்போர்ட் லைசன்கள் அது கடல் அட்டைக்குரியது, அதே போல டைவிங் லைசன்கள் கொடுக்கும் பொழுது கொஞ்சம் விரைவாக, ஏன்னா நமக்கு அது வந்து ஒரு வருமானத்தை ஈட்டி தரக்கூடியதாக இருக்கின்றது. அதுகளையும் இந்த தற்பொழுது அவர்களுடைய அந்த அதுகளை விண்ணப்பிப்பவர்கள் பலர்கள் பேசிக்கிட்டு இருக்கிறார்கள். நாங்கள் டொலரை நாங்கள் நாட்டுக்கு கொண்டு வரக்கூடியதாக இருக்கிறதால எங்களுக்கு கூடிய அளவுக்குரிய இந்த கிலோக்களுக்கு அதாவது அதுக்குரிய லைசன் அளவை கொஞ்சம் கேட்கின்றார்கள். அதையும் கௌரவ அமைச்சர் அவர்கள் உரிய முறைகளில் பார்த்து நடவடிக்கை எடுப்பார்கள் என்று நடவடிக்கை எடுக்குமாறு கேட்டுக்கொண்டோம். நிறைவு செய்கிறேன்.
கோவிந்த் சுட்டி அபத்துமாட்ட எம் ஏ சுமந்திரம் மெத்தும் அபத்துமாட்ட மினித்து ஹாயக்க கால எத்தினோம்.
Thank you, Honorable Deputy Speaker, for the time given to speak on these very important amendments that have been presented today. I wish to flag just 2 issues. One is with regard to the amendment to poisons, opium and dangerous drugs amendment. There is a concern that the bail application has to now be made to the Court of Appeal instead of High Court. Now this is a very serious issue. This is not a question of making bail stringent. Whatever it is, this is a question of access to justice. I'm saying that because Court of Appeal sits only in Colombo, whereas now with the provincial high courts you can go to your provincial capital. In lots of instances high courts sit in more than one city or town in that province, and you can make an application. Now this is very important. This is not a question of being lenient towards possession of dangerous drugs. This is about anybody who is accused of this offense being able to go to court. Access to justice must not be denied. We know of instances where people are framed or various mishaps take place. So they must be able to approach court, and that must never be made difficult. It is only after the 13th Amendment to the Constitution that first appeal, even from a district court matter, can be made to the court in the province. Before that, even if the district judge made a small mistake in the course of proceedings, you have to come to Colombo and make an application. So, devolution. We talk about executive powers and legislative powers, but with regard to the judiciary, a salutary feature came in when people can access to justice in that way, at least the first appeal. So I appeal to the minister not to remove the jurisdiction to grant bail in this way to one central place in the whole country, and because that is denial of justice to people, and also it is against devolution. Second matter that I want to flag was with regard to your proposed prison ordinance, the rules. Now, this is totally out of order. Several rights that the prisoners have enjoyed for more than 100 years are being taken away, and another novel concept is sought to be brought in. If there is a concept that is against incarceration of people, then I would support it. But I think incarceration dehumanizes people. There can be exceptions to violent criminals, etc. But ordinarily, as a punishment to incarcerate people, I think is very regressive, and that whole thing must be changed. But here there is no change in that. Punishment is still said to be incarceration. But there are categories of prisoners. And what are the categories? Categories are those who can afford to pay. You're creating paying wards. I heard Honorable Dilan Perera say this also. We can't escape wondering whether some in the government ranks are preparing places for them in the prison. They know that they are going to spend a lot of time in prisons, so they are creating luxurious apartments in prisons already, so that when they go there, they can live in comfort. It looks like that. So this goes against a fundamental principle that all citizens, and particularly citizens who are under the care, who are under the control of the state, and when you mete out a punishment, that all of them must be treated equally. The conditions in the prisons are bad, so the answer is not to alleviate those hardships for the few who can part with some money. That is wrong. That is fundamentally wrong, and no country should ever do that. And therefore, I bring it to the Honorable Minister's notice that those ordinances where it creates, thank you, creates these differences in class of prisoners must be abolished. Thank you.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු mantri tumalla warin war ævilla ekama prashne matu karanawa me pilibanda uttara deela thembat vela inne man hitanne me passweni wathawata naththam 6 weni wathawata me pahedili kirima karanne ape prison ordinance prison regulations wala 1934 indala me tiyena ekak eke tiyenawa category dekak civil prisoners lai criminal prisoners lai මේ තියෙන විදිහට දෙගොල්ලන්ටම සල්ලි දීලා සෙල් ඉල්ලුවත් අපි දෙන්න ඕනේ. අපි මේක කරලා තියෙන්නේ මේ ක්‍රිමිනල් ප්‍රිසනර්ස්ලා කියන අයට එහෙම දෙන්න තියෙන අයිතිය අහෝසි කරලා තියෙන්නේ. හැබැයි සිවිල් ප්‍රිසනර්ස්ලා කියන අය අපරාධකාරයෝ නෙවෙයි. අනිකුත් පාර්ශවයේ විසින් සල්ලි බැඳලා සල්ලි ගෙවලා තමයි ඔවුන් ඉරේට එවන්නේ. ඉතින් ඒක නිසා ඒගොල්ල ඒ උදවිය තියෙන සම්බන්ධයෙන් ඒගොල්ල අපරාධකාරයෝ නොවන නිසා ඒගොල්ලන්ගේ අයිතිය අහිමි කරන්න එක සුදුසු නෑ. හැබැයි ප්‍රායෝගිකව ගත්තම ගරු නියෝජ්‍ය කතානායකතුමනි සිවිල් නඩු විධාන සංග්‍රහයේ මේ ප්‍රතිපාදන තිබුණට අද වෙනකොට එකම සිවිල් ප්‍රශ්න කෙනෙක්වත් එකම බන්ධනාගාරයකවත් නැහැ. හදිස්සියවත් අපිට සිවිල් නඩු විධාන සංග්‍රහයේ මේ ප්‍රතිපාදන තියෙනකන් අපිට මේ රෙගුලාසි වලටත් ඊට අදාළව පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා.
බොහොම ස්තුතියි. ගරු සාරතේ දිස්මන්ත මැතිතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම අද 59ක් සහ රෙගුලාසි කිහිපයක් අපි පාර්ලිමේන්තුව හමුවට ගෙන එන වෙලාවේ විශේෂයෙන්ම මම හිතන්නේ අධිකරණ අමාත්‍යාංශයට තිබ්බ හැමදාම තිබුණු ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම මේ නඩු කටයුතුවල සිදුවන ප්‍රමාදය. ඒකට නොයෙකුත් කාලවකවානුවලදී නොයෙකුත් තීන්දු තීරණ අරගෙන තිබෙනවා. විශේෂයෙන් මම හිතනවා සුළු හිමිකම් අධිකරණයක් අද දිනේ අපි මේ නීතිගත කිරීමත් එක්කම ඇත්තරම දිසා අධිකරණවල අපි ප්‍රායෝගිකව දන්නවා මේ වෙනකොට නඩු කටයුතු ලක්ෂ දෙකකට වඩා ප්‍රමාණයක් තියෙනවා. ඉතින් දැන් මේ ඉඩම් නඩුවක් කරගන්න ගියාම මෙතන ඉන්න ඕන කෙනෙක් දන්නවා සමහර තීන්දු වෙන්නේ අවුරුදු 60-70කට පස්සේ. විශේෂයෙන්ම කියන්නට ඕනේ බොහොම මේ දැන් ක්‍රෙඩිට් කාඩ් එකක් පිළිබඳ වංචාවක් තියෙනවා නම් ඒකත් මං හිතන්නේ දිසා අධිකරණයට යෑම තුළ මේ අපිට පවතින සීමිත වපසරිය ඇතුලේ විනිශ්චයකාරතුමන්ලගේ මේ ඒ වගේම අධිකරණ සංකීර්ණවල තත්ත්වයත් එක්කලා ගලපලා බලනකොට අපිට මේ බොහෝ නඩු කටයුතු මම හිතනවා එමතුමාගේ මේ අලුත් සුළු අධිකරණයේ පිහිටවීම හරහා අපිට අවසාන කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඒක හොඳ තීන්දුවක්. ඒ වගේම මම හිතන්නේ අද මෙතන ගොඩනැගෙන්නා වූ මේ අනත් සංශෝධන සහ විශේෂයෙන්ම අනිකුත් රෙගුලාසි හරහා මෙතන අපිට වැරද්දක් කියන්න දෙයක් නැහැ. හැබැයි මම විශ්වාස කරනවා අපේ සුමන්දිරන් මන්ත්‍රීතුමා කියපු ආකාරයට ගරු අධිකරණ එමතුමනි අපිට මම හිතන්නේ මේ අධිකරණ ශේෂ්ත්‍රයට අපිට මේ පිවිසීම සඳහා අවශ්‍ය කරන වටපිටාව අපි හැම දිනාටම තියෙන්නට ඕනේ. විශේෂම කෝට් ඔෆ් ඇපීල් එකට මම හිතන්නේ දැන් ග්‍රෑම් 10කට වඩා ප්‍රමාණයක් තමයි අද සංශෝධනයත් එක්ක ලැබිලා තියෙන්නේ. ඒ පිළිබඳව මම හිතන්නේ අපි සියලු දෙනාටම යුක්තිය සාධාරණය ලබා ගැනීම සඳහා ඒ ප්‍රවේශය අපි සියලු දෙනාටම තිබිය යුතුයි. ඉතින් මම හිතනවා සමහර වෙලාවට ප්‍රායෝගික මට්ටමින් සමහර ගැටලු ඇති වෙන්නට ඉඩකඩක් තිබෙනවා. ඒ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කියන කාරණා විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. ඒ වගේම ඔබතුමාට මම හිතන්නේ අද මේ එන පනත් ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වගේම 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනකොට ලොකු වැඩ කොටසක් කරා. ඒ පිළිබඳව අපේ විශ්වාසයක් ගෞරවයක් ඔබතුමා කෙරෙහි තිබෙනවා. ඔය අනෙක් ආණ්ඩු පක්ෂයේ ඉන්න ඇමතිවරුන්ට වඩා පැහැදිලිව. ඒ නිසා දැන් ඇත්තටම ඇති වෙලා තියෙන්නේ මේ අපිට මේ සුළු වෙනස්කම්ත් වැදගත් තමයි. නමුත් ඊට එහාට ගිය ලොකු චිත්‍රයක් අපි හමුවේ තියෙනවා.
කර්මන්තවන්ත මිනිත්තු දෙක කාලයක් තියෙනවා.
ඒ චිත්‍රය තමයි අද අපේ රටපත් වෙලා තියෙන තත්ත්වයට මේ පත් වෙන්න හේතු කාරණා වෙලා තියෙන සමහර තීන්දුව తీරන. ඒ වගේම වර්තමාන සමය තුළ තමුන්නාන්සෙම ගොඩනගපු කෝප් කමිටුව දැන් ඔබතුමා හින්ද තමයි කෝප් කමිටුව පිළිබඳව ඇත්තටම ඒ කාලේ අපිත් පොඩ්ඩක් දැනගෙන ඉවරලා ජනතාව කෙරෙහි පොඩි උද්‍යෝගයක් ඇති වුණේ. ඉතින් මේ වාට කරන පත්කිරීම් සහ විශේෂයෙන්ම ජනතාව බලාගෙන ඉන්නවා අද ලොකු වංචා දූෂණ ප්‍රමාණයක් ගැන කතා කරනවා නේද? සුදු ලුණු වංචාව ගැන කතා කරනවා, සීනි වංචාව ගැන කතා කරනවා. නමුත් ජනතාවගේ පැත්තෙන් මේ විශ්වාසය ගොඩනගන්නට පුළුවන් තත්වයක් මම දන්නේ නැහැ තවදුරටත් ආණ්ඩුවට ක්‍රියාත්මක කරන්නට කරලා තියෙනවාද කියන කාරණාව පිළිබඳව විශේෂයෙන්ම අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ලොකු ආර්ථික වශයෙන් වුණු අපරාධ ටිකක් තියෙනවා. මේ අපරාධ වලට ඔබතුමා හරි කමක් නැහැ මූලිකත්වය අරගෙන. මොකද ඔබතුමාගේ ඉතිහාසය ගත්තාම අපිට ওই ආණ්ඩු පක්ෂයේ ඉන්න අනිත් ඇමතිවරුන්ට වඩා විශ්වාස කරන්න පුළුවන් ඉතිහාසයක් තියෙන නිසා ඔබතුමා හරි නායකත්වය අරගෙන මේ කටයුතු ටික අවසන් කරන්නට පුළුවන්කමක් තියෙනවා නම් රට හැටියට ජනතාව කෙරෙහි රට හැටියට ජනතාවට ලොකු විශ්වාසයක් නැවත වතාවක් ඇති වෙයි. එහෙම නැතුව අපි කොච්චර සංශෝධන ගෙනාවත් මම හිතන්නේ ඒවා පිළිමදව ජනතාව විතරක් තැකීමක් කරන්නේ නැහැ. මොකද ඊට එහා ගිය බරපතල අපරාධ ටිකක් අපේ රටේ මේ වෙනකොට මේ පුද්ගලයන්ගේ අනුවණ තීන්දු නිසා අපේ රටේ මිනිසුන්ට අද වෙනකොට ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ පිළිබඳව මම ඊට එහා කතා කරන්නේ නැහැ. ඒ වගේම බන්ධනාගාර ශේෂ්ත්‍රය ගත්තහම අද වෙනකොට 25,000ක් විතර බන්ධනාගාරයේ ඉන්නවා. 11,000 ඉන්න පුළුවන්. ඉතින් බන්ධනාගාරයේ මේ රැඳවිය වගේම නිලධාරීනුත් බරපතල ප්‍රශ්නක තමයි මුණ දෙලා ඉන්නේ. ඒ නිසා මේ අපි සමහර
වැරදිවලට
හැම එකටම අපිට අතුලට දාන්න පුළුවන්කමක් නැහැ. සමහර වෙලාවට අප දෙන්න සිද්ධ වෙනවා. ඒ කාලේ නම් අපි දන්නවා විනිශ්චයකාරතුමාලා බන්ධනාගාරයේ පොඩි සංචාරයක් එහෙම කරලා බලලා තමයි ඒ කටයුතු ඒක ආකාරයට සිද්ධ වෙනවා. ඒ නිසා බන්ධනාගාරයේ වල තත්ත්වය බොහොම කනගාටුදායක තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා වැඩි අවධානයක් ඒ කෙරෙහි යොමු කරන්න. මොකද සමහර වෙලාවට දැන් අපිට නේද ටෙලිෆෝන් එකක් හම්බුනහම ලොකු දෙයක් හැටියට අපි දුරකථනයක් හම්බුනහම මේ කතා බහ කරනවානේ. හැබැයි සිරකරුවෙකුට තමන්ගේ දරුවා ගෙදර අසනීප වුණාම දුරකථන කැමතුමක් ගන්න විදිහක් නැහැ. මොකද
අවසන් කරන්න ගන්න
2000ක් ඉන්න මම අවසන් කරන්නම් 2000ක් ඉන්න බන්ධනාගාරවල තත්ත්වය ඒකයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඒ වැඩි දියුණු කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. මොකද අපි බලනවට වඩා වෙනස් තත්ත්වයක් තමයි ඒ බන්ධනාගාර ඇතුළේ තියෙන. ඒ නිසා මගේ කාලය අවසන් වීම නිසා මීට එහා මම කතා කරන්නේ නැහැ. ඒ නිසා අපි කියමනක් තියෙනවා ජස්ටිස් ඩිලේඩ් ඉස් ජස්ටිස් ඩිනයිඩ්. ඉතින් ඒ නිසා ඔබතුමාට සම්පූර්ණ හැකියාව ශක්තිය තියෙනවා. ඒ නිසා ඉදිරි කටයුතු කරන ගමන් මම කියපු ආර්ථික කරුණු සම්බන්ධයෙන් ඒ අපරාධ කරපු මිනිස්සුන්ට දඬුවමක් දෙන්න ඔබතුමා මූලිකත්වය අරගෙන කටයුතු කරන්න ඒකිනි ඉල්ලීම කරනවා.
බෞමින් සිතේ ඔබතුමා. ගරු චමින්ද විජේසිරිමත් ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
පහක් නැහැ. කල්ගත් නිසා පහ දෙන්න. විජයරතනායකතුමා, ආද විශේෂයෙන්ම මේ අධිකරණ ශේෂ්‍යය තුල තිබෙන එහෙම නැත්නම් මේ රටේ පැවැත්ම වෙනුවෙන් ඉතාමත්ම වැදගත්ම සාධක වෙන මේ රටේ නීතිය. හැබැයි අපි විශ්වාස කරනවා යම් උත්සාහයක යෙදෙන්න හදනවා අධිකරණ ඇමතිතුමා. හැබැයි ඔහුගේ හෘද සාක්ෂියද මේ නීති පද්ධතිය නිවැරදි කරන්න යන්නේ කියන කාර්යය පිළිබඳව මට ප්‍රශ්නයක් තියෙනවා පෞද්ගලික ගෞරවය ඇමතිතුමා. ඔබ පිළිබඳව තුමා පිළිබඳව මටත් ලොකු ගෞරවයක් තිබෙනවා. හැබැයි මේ හදන්නේ රටෙන් එළවා දැමපු රට නොපිළිගත් නායකයෙක් නැවත මේ රටේ නායකයා බවට නිර්මාණය කිරීමේ සඳහා වැඩ පිළිවෙළක්ද කියන කාරණේ පිළිබඳව මගේ සැකයක් තියෙන කරුක තමයි. මොකද මද්ද්‍රව්‍ය මඩින්න නම් බඩු නැති වෙන්න ඕනේ, නඩු නැති වෙන්න. බඩු නැති වුණොත් නඩු නැහැ. හැබැයි බඩු එන්නේ කොහෙන්ද? මේ දූපත් රාජ්‍යයට බඩු එන්නේ විදේශ රටවලින්. ඒක නවත්තන්න පුළුවන් නිලධාරීන් ඒ කණ්ඩායමට අවශ්‍ය ශක්තිය නොදී කරු යමතුමා මේ මද්ද්‍රව්‍ය නිට්ටාවට නවත්තන්න බැහැ කියන කාරණේ මගේ මතය තිබුණා. හැබැයි මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන මද්ද්‍රව්‍ය තුල මේ රටේ මහා දැවැන්ත පිරිසක් පීඩනයකට ඉන්නවා. ඒ පීඩනය විඳින ජනතාවට මේ පීඩනය නැති කරනවා කියන මතය පාර්ලිමේන්තු තුල අද සම්මත කර ගැනීම හරහා මේ සඳහා නියෝජනය වෙන පාලනයේ දක්ෂතාවයේ අනාගතයට හොඳයි කියන කාරණේ නිර්මාණය කරන්න යනවා නම් විජේදාස රාජපක්ෂ කරු ඇමතිතුමනි, ඒ පිළිබඳව ඔබතුමා දේශයක් කිතාන්. ඔබට ඔබේ දැනුම නීතිය භාවිතය කරලා මේ රට විනාශ කරපු නායකයෝ නැවත ගොඩ ගන්න කඩේ යන්න එපයි කියන යෝජනා මම කරනවා. මේක තමයි මේ කරන්න හදන්නේ. නාකොටික් එකේ නිලධාරීන් ප්‍රධාන නිලධාරීන් DIG අහු වුණා කුඩු පිටි කරලා. අද පුංචි නිලධාරීන් නිරේ ඉන්නවා. ඒ නාකොටිකේ උසස් නිලධාරීන් උසස් වීම දීලා තියෙනවා සීනියර් DIG කරලා තියෙනවා. ඉෂාකරු මුලසනේ අපේ නියෝජ කතානායකතුමනි, මෙන්න අද රටේ මේ මහා දැවැන්ත මද්දාවරම්කාරයොන්ට සම්බන්ධ වෙලා ඉන්න ඍජුව සම්බන්ධලා නැතක් නිලධාරි. එයාලා තමයි අද කොඩු ප්‍රහාණය කරන්නේ. මහමෝදේ කොඩු ටික අල්ලනවා, ගේනවා, අධිකරණයට යනවා, අධිකරණයෙන් මේවා සීල් දබනවා, ඒවා පිටි වෙනවා, ඒවා අදාළ වෙළෙන්දු අතරපත් වෙනවා. ඒ නිසා බඩු නැති වුණොත් නඩු නැති වෙන්න නම් මේකට වැඩබඳින්න, මේකට සම්බන්ධ වෙච්ච නිලධාරීන් නැති කරන්න අන්න එදාට මේ රටේ මේ කුඩු මද්ද්‍රව්‍යවරම් වලින් දුක් විඳින ජනතාව බේර ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නීති හදනවා, නීති ක්‍රියාත්මක කරනවා කියලා කොතෙක් පෙන්නුවත් ගරු ඇමතිතුමා, ඒක ඡන්දයකට මනාපයකට වටිනාකම ලැබුණට ඇත්තටම මේ අම්මා තාත්තට ඒ මද්ද්‍රව්‍ය වලින් දුක් විඳින සමාජය ගොඩ ගන්න බෑ ගරු කතානායකතුමනි. නිසා අපි කියනවා මේ බොරු නඩු පටවලා සමහර නිලධාරීන් දේශපාලන වශයෙන් තනතුරු ගන්න උසස් වීම ගන්න කටයුතු කරන බව අපි ඉදිරි ඔප්පු කරලා පෙන්නන්නම්. මොකද මටත් තිබෙන ඒ කාරණය අද නීතිපති දෙපාර්තමේන්තුව මාස 4කින් නීතිපති දෙපාර්තමේන්තුවේ ඒවලා තියෙනවා ඒ නඩු කටයුතු කරන්න කියලා. ඒ නිසා සාමාන්‍ය නීතිපති දෙපාර්තමේන්තුවේ පොද හැමෝම චෝදනා කරන්න කරුක තානායකතුමනි, මාස 4කින් ඒ නීති වැඩපිළිවෙල හදලා මාස 4කින් ඒවලා තියෙන එක්තරා නඩුවක ඒක දේශපාලනයකට මැදිහත් වෙච්ච පුද්ගලයෙක්ගේ නඩුවකට. නිසා අපි කියනවා මෙන්න මෙවැනි දේවල් නවත්තන්න, අතපැවීම නීතිය හරහා අතපැවීම නවත්තන්න පුළුවන් නම් මේ මධ්‍යාවරම් නෙමේ මේ රටම නිවැරදි මාවතකට ගන්න පුළුවන්. ඒ හයිය ශක්තිය ඔබ තුලින් නිර්මාණයේ වේවි කියන විශ්වාසය තබා ගනිමින් විනාඩි දෙකක් දුන්නට ලේකම්තුමීටත් බොහොම ස්තුතියි ප්‍රකාශ කිරීම මම නියදෙමි.
බොහොම ස්තුතියි ඔබතුමාට. හතරක් දුන්න. ගරු ප්‍රේමනාත් සී 12 මෙතුම ඔබතුමාට මිනිත්තු 7ක කාලයක්
තියෙනවා. මිනිත්තු කොලක්? 10 14ක් තියෙනවා. මිනිත්තු 3යි
තමයි. ඒක ඔක්කොම කපලා ගන්න 9 වෙලා 9නොත් අඩු වෙලා ගරු මන්තුමා.
කාලය ගත නිසා මම ටිකක් ගන්න.
මිනිත්තු 9න් අවසන් කරා.
සුළු හිමිකම් අධිකරණ කාර්ය පරිපාලනයේ පනත් කෙටුම්පත, පළාත් පද මහාධික විශේෂ විධිදාන පනත් කෙටුම්පත, අධිකර සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත, මේ පනත් හතරම ගරු නියෝජ්‍ය කතානායකතුමනි එකට බැඳිලා තියලා තියෙන සංශෝධන පනත් කෙටුම්පත් හතරක්. මොකද හේතුව මේ සුළු හිමිකම් අධිකරණ පිහිටවීම සහ ඒ කාර්ය හරහා ඇතිවන නීතියේ වෙනස් කිරීම සඳහා ඒ අදාළ පනත් හතරම මේ අවස්ථාවේ සංශෝධනය වෙනවා. විශේෂයෙන්ම සමහර අවස්ථාවල මේ සිවිල් නඩු වල තියෙන කාර්ය පටිපාටිමේ සහ ඒ තීර ප්‍රමාණය වැඩිවීම තුළ විශාල වශයෙන් නඩු කල් ගිහිලා තියෙනවා. ඉතින් ඒකී තත්වය මැඩලන්න විසඳන්න අද මේ අලුත් අධිකරණයක් හඳුන්වා දීම තුළ මේ ආකාරයේ අධිකරණවල තදබදයේ අවහිරතාවය අඩු කරන්න අද මේ තත්වය අද නිර්මාණය කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකම මේ බොහොමයක් වෙලාවට මේ 110ට අඩු සිවිල් නඩුකර සම්බන්ධයෙන් අද බොහෝ දුරට සිද්ධ වෙලා තියෙන කාරණයක් තමයි නියෝජ්‍ය කතානායකතුමනි ඒ ඒ ආකාරයේ වංචා කරන අයට යම් පිටිවහලක් ලැබිලා තියෙනවා. මොකද හේතුව එයා දන්නවා සිවිල් නඩුකරයක් දාන්න ගියම බොහොම කාලයක් යනවා මුදලක් යනවා මේ සියලුම වැයවීම් එක්ක සමහර ලාවට මේ අගතිරපත් පාර්ශ්ව දෙවතාවක් අගතිරපත් වෙනවා. මොකද ഇതു එකතකින් කරන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් නේ. අනිත් අතින් ඒ අයට මේක මුදල අහිමි වෙලා ඒ අය මේක අමතක කරලා දාන තත්ත්ව නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අද මේ ගෙනල්ලා තියෙන මේ රටේ ජනතාවට සුවිශේෂී අවස්ථාවක් යම් ආකාරයේ පාඩුවක් සිවිල් නඩුකරයක් සම්බන්ධව හානියක් සිද්ධ වුණාම ඒ සම්බන්ධයෙන් ඉතාමත් ක්ෂණිකව කාර්යක්ෂමව ඒ සම්බන්ධයෙන් නඩුකරයක් පවරලා ඒ හානි පූර්ණ කරගැනීමේ හැකියාව අද ලබා දීලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මෙවැනි වෙනස් කිරීම් පාර්ලිමේන්තු හරහා සිදු වෙනවා. විශේෂයෙන් පාර්ලිමේන්තුව හැල්ලුවට ලක් වෙලා තියෙන වෙලාවට පාර්ලිමේන්තුවට චෝදනා ලක් වෙලා තියෙන අවස්ථාවක මේ ඉතාමත් හොඳ ආදර්ශයක් පෙන්නුම් කරනවා. මේක තමයි මේ වතන අධිකරණයේ පාර්ලිමේන්තුවෙන් දිගින් දිගටම සිද්ධ වෙන. අද 51ක් වෙනස් වෙනවා. මට තියෙන ප්‍රශ්නේ නියෝජ්‍ය කතානායකතුමනි මේ 51 ගැන මොන මාධ්‍ය ආයතනයේද මේ 51 සංශෝධන වෙලා කියලා ප්‍රචාරය වෙන්නේ? යමෙකුගේ ස්ත්‍රී දූෂණ නඩුවක් යමෙකුගේ වංචාවක් සම්බන්ධයෙන් විනාඩි 5-10 කතා කරනවා. හැබැයි පාර්ලිමේන්තු තුල තමන්ගේ හැසිරීම රටාවට තමන්ට වැදගත් වන නීති අනපනත් වෙනස් වීම සම්බන්ධයෙන් කවුද කතා කරන්නේ? ඒ නිසා මම හිතනවා දිගින් දිගටම මේ නරක දිගින් දිගටම ඉස්මතු වෙලා හොඳ යට යන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒකට යම් ආකාරයේ සාධනීය තත්ත්වයක් නිර්මාණය වී තිබු ජනමාධ්‍ය හරහා කියලා මම විශ්වාස කරනවා. ඒකම අද විශේෂයෙන්ම වැදගත් ළමහ තරුණ පුද්ගලයන්ගේ ආඥා සංශෝධන කිරීම පනත. ඒ ඉතාමත් සුවිශේෂී කාරණයක් අද මම හිතන්නේ. මොකද මේ ළමයා කියන කාරණය සම්බන්ධයෙන් නොයෙකුත් අර්ථකථන අනපනත් ගණනාවක විවිධ අවස්ථාවල දකිනවා. 14 ළමයා, 16 ළමයා, 18 අඩු ළමයා, අවුරුදු 25 අඩු වියපත් ළමයා. හැබැයි මේ සියල්ලම පසකලා අද අවුරුදු 18 අඩු තැනත්තා ළමයෙකු කියලා හඳුන්වා දෙන තත්ත්වයට අද මේ 50 සංශෝධන අතර දීර්ඝ කාලයක් තිස්සේ සංශෝධන නිවිච්ච 50. ඉතින් ඒ සුවිශේෂී දෙයක් ලෙස මම විශ්වාස කරනවා. මොකද හේතුව විශේෂයෙන්ම දරුවා කියන්නේ මේ ලෝකයේ අනාගතයේ බාර ගන්න අය. ඒ අය තමයි අනාගතයේ තීරණය කරන, අනාගතයේ දිශානති රටේ තීරණය කරන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් නිවැරදි නිර්වචනයක් ලබා දීම සම්බන්ධයෙන් ඒ තමයි උචිත දෙයක්. ඉතින් ඒකම ඒහා සම්බන්ධව අපරාධ අනුවිධාන සංග්‍රහය සංශෝධන පනතක් ඇවිල්ලා තිනවා. ඒ තුළ යම් වරදක් කරලද මරණීය දඬුවමට අදාළවන වරදක් කරපු පුද්ගලයෙකු දරුවෙකු අවුරුදු 18ට අඩුණා. ඒ සම්බන්ධයෙන් මරණ දඬුවම නොදීම වියුත්තක් කියලා පැහැදිලිව මේ සංශෝධනය තුළ නිර්මාණය වෙලා තිනවා. ඒකම ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි මේ අද අපි කවුරු පිළිගන්න සත්‍ය තමයි අවුරුදු 18 රඩු තැනත්තා දරුවෙක් කියන එක. අවුරුදු 18 රඩු කෙනා ළමෙක් කියන එක. දැන් අපි දන්නවා උඩ රට විවාහ දික්කසත පනත සංශෝධනය වෙනවා අද දිනේ. ඉතාමත් වියුතු සංශෝධනයක්. මේ තුල පැහැදිලිවම පෙර పూర్වයේ තිබ්බ ක්‍රමවේදෙ තුන අවුරුදු 16ක් මේ දෙමෝපියන්ගේ අවසර ඇතුව අවුරුදු 18 රඩු පුද්ගලයන්ට තැනත්තන්ට විවාහයට ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි කවුරුත් දන්නවා අවුරුදු 18ක් වෙච්ච දරුවෙකුට වුණත් සමහරලාට විවාහයක් යාමේදී ඒ අයට යම් තීන්දු తీරන ගණිති තමලට සමහරලාට අපි දකිනවා ඒ තීන්දු తీරන වරදිනවා. විශේෂයෙන්ම අධිකරණයේ තවමත් කටයුතු කරන නීතිඥයෙක් හැටියට මම දන්නවා බොහොම ඉක්මනට විවාහ වෙච්ච අය, බොහොම ඉවසීමක් නැතුව ඉක්මනට විවාහ වෙච්ච අය, විවාහය ඇතුළත ඉවසීමක් නැතුව විවාහය අවසන් කරන්න අපි ළඟට එන අවස්ථා තියෙනවා. ඉතාමත් ඉක්මනින් ප්‍රේමවන්ත වෙනවා, ඉවසීමක් නැතුව විවාහ වෙනවා. ප්‍රේමවන්ත වෙලා විවාහ වුණාට පස්සේ විවාහකේ වැඩි දිවසීමක් නැතුව ඉතාමත් ඉක්මනින් දික්කස හදර යනවා. ඉතින් මේ අවුරුදු 18 කියන தත්ත්වය තුල එහෙම නිර්ණායකයක් තියෙද්දි දැන් අද මේ උඩ රට නීතිය වෙනස් වෙනකොට ඒ නිර්ණායක එහෙම් පිටිම වෙනස් වෙනවා. හැබැයි අපි දන්නවා අපිට 3-2 බලයක් ලැබෙන්නේ නියෝජ්‍ය කතානායකතුමනි එක රටක් ගැන නීතියක් ඇති කරන්න. හැබැයි අවාසනාවකට අපේ බලය අපිට තේරෙන්නේ නැතුව අපිට එක රටක් ගැන නීතියක් කියන සංකල්ප ගේන්න බැරි වෙනවා. විශේෂයෙන්ම තේසෝලාම නීතිය, මුස්ලිම් නීතිය, උඩ රට නීතිය, මේ සියල්ලම නීති අයින් කරලා පොදු නීතියකට මේ රට ගේන්න ඕන කියන සංකල්පය තුන මිනිස්සු වල ඡන්දි දුන්නේ. හැබැයි අපිට ඒක කරගන්න බැරි වුණා. ඊට එහාට ගිහිල්ලා විශේෂයෙන්ම ඉතාමත් අවාසනාවන්ත ලෙස කනගාටු ලෙස මම දැක්කා පූජ්‍ය රතරහාමුදුරුවගේ නාව ওই මුස්ලිම් නීතිය යටතේ දරුවෝ විවාහයට පත් වෙන අවුරුදු 18 අඩු දරුවෝ විවාහයට පත් වීම සම්බන්ධයෙන් සංශෝධනයක් ගෙනාවා. ප්‍රමිත දෙන්නකොන් මහත්තයත් පුද්දලගේ සංශෝධන පනතක් ගෙනාවා. හැබැයි බොහොම අවාසනාවන්ත ලෙස මම හිතන්නේ මම දැක්කා ඒක මම විශ්වාසයි මේ පනත් සියල්ලම අද යට ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම
මම තමයි කනගාටු වුණත් කියනවා අලි සබ්රි මහත්මයා අධිකරණමැතිතුමා වෙලා ඉද්දී එතුමා ඒක අවශ්‍ය නොවන සංශෝධන කිරීම දක්වලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේව වෙනස් වෙන්න ඕනේ. අද ශරියා නීතිය තියෙන සෞදි අරාබියෙත් දරුවෝ විවාහ කරන්නේ නැහැ. අවුරුදු 18ක් වුණාම තමයි ඒ ඇයට විවාහ වෙන්න අයිතිවාසිකම ලබා දෙලා තියෙන්නේ. ඒ නිසා මම කරුණාකරලා ඉල්ලා සිටිනවා මුස්ලිම් ජන සමාජය තුලත් මෙවැනි අගතිදාමි අන්තගාමි නීති වෙනස් වෙන්න ඕනේ. කවුද මේ අහිංසක දැරියෝ අවුරුදු 13යි 14යි 15යි 16යි 18යි මොනවද දන්නවද? ඉතින් එහෙම අයට විවාහ වෙන්න මේ රටේ නීතිය තියෙනවා. දැන් අනිත් පැත්තෙන් ගත්තාම ගරු අධිකරණ ඇමතුමනි ඔබතුමාගේ අවධානය යොමු කරනවා. දණ්ඩ නීති සංග්‍රහයට ගත්තාම එවැනි තැනක් ලිංගි සම්පත පැවැත්වුවම අපරාධ වරදක්. හැබැයි අද අපේ රටේ නීතියේ නීතිය වෙනස් වෙලා තියෙන පොදු මම හිතන්නේ මම අද ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කළා මේ தත්ත්වෙ අනිවාර්යයෙන්ම නැති කරලා විවාහය සම්බන්ධයෙන් පොදු නීතියක් ගේන්න ඕනේ. අද මම ඉල්ලා සිටිනවා මේ පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරුන්ගෙන් කරුණා කරලා මේ தත්ත්වෙ ගැන කතා කරන්න. අද මේ අහිංසක මේ මුස්ලිම් කාන්තාවන්ට වෙලා තියෙන හානිය ගැන කතා කරන්න. ඒකට යන්න තියෙන කාති උසාවියකට. කාති උසාවියක කාන්තාවක් නේ කාතිවරයෙක් හැටියට. කාතිවරුන්ට තියෙන සුදුසුකම් මොකද්ද? මහේස්ත්‍රාත්වරුන්ගේ මිනිස් කරුවගේ
සුදුසුකම්. ගරු මන්තුමා තමයි මිනිත්තු දෙකක්.
මම හිතනවා ඒ ගැන අවධානය යොමු කළ යුතුයි ගරු අධිකරණ මැතිතුනේ මොකද හේතුව අපි තවදුරටත් අර අපි මේ ළමයි ගැන කතා කරනවා ළමයින්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා අපි එක පැත්තකින් සම්පූර්ණයෙන්ම ආගම බෙදීම අපි කතා කරනවා අපේ ආණ්ඩු ව්‍යවස්ථාව තියෙන ආගම ජාතිය ස්ත්‍රී පුරුෂ භාවය වෙන් කරන්න බෑ කියලා. හැබැයි අපි ආගම කියන කාරණේ තුල නීතියත් එක්ක සමදියාවත් තුල අද විශේෂයෙන්ම මේ මුස්ලිම් කාන්තාවන් විශාල පරිහානියකට පත් වෙලා තිනවා අගෙද්දා ඉතතර පත් වෙලා තියෙන කාරණේ පැහැදිලිව කියන්න ඕනේ. ඒකම අද ඉතාමත් වැදගත් මේ කතා කරන අපි ඉතාමත් වැදගත් මාතෘකාව තමයි විෂය වර්ග අපි මේ කියන ආඛ්‍යාපනතන සංශෝධන. මම ගරු අධිකරණ ඇමතුමනි සුමන්තිරණ මැතිතුමා සම්බන්ධයෙන් එතුමා ඉදිරිපත් කරපු අර අභියාචනා අධිකරණයේ තුල වැඩවැඩවීමක් නිර්මාණ වේද කියන ප්‍රශ්නේ සම්බන්ධයෙන් මමත් එතුමත් එක්ක එකඟ වෙනවා. හැබැයි අපි දන්නවා අපිට මේ සියලුම දේවල් ආවරණය වෙන්න නීති පනවන්න බෑ. දැන් ඔබතුමා බොහොම සද්භාවයෙන් මේක කරන්නේ මොකද හේතුව මේ තියෙන ව්‍යසනය අවසන් කරන්න යම් ආකාරයෙන් නීති තද කරන්න ඕනේ. ග්‍රෑන්ඩ් 10ක් වෙනකම් මරණදඬුවට ගේනකොට මහාධිකරණයට ග්‍රෑන්ඩ් 2 ඉඳලා 10 දක්වා අපදීමේ බලය තියෙනවා. හැබැයි එතනින් එහාට ග්‍රෑන්ඩ් 10 උඩ අපදීමේ බලය තමයි අභියාචනතුරු යන්නේ. හැබැයි අභියාචන කරන තියෙන මේ රටේ එකයි. එතකොට අපිට තේරුණොත් මේ தත්ත්වය තුල යම් ආකාරي ප්‍රශ්නයක් ඇති වෙනවා නඩු ගොඩ ගැහෙනවා කියන ගැටලුව ඇති වුණොත් ඒක තමයි විවස්තදාගේ කාර්යය. ඒ හැසිරීම එක්ක වෙනස් වෙන්න ඕනේ. ඉතින් අද අපි මේ පනත ගේනවා යම් ආකාරයේ ගැටලුව හරි தත්ත්වයකට නඩු ගොඩ ගැහුණොත් යම් ප්‍රශ්නයක් ඇති වුණොත් ඔය කියන ආකාරයේ ප්‍රශ්නක තත්ත්වයක් ඇති වුණොත් අපිට පුළුවන් විවස්තදාගේ තව පනතක් ගෙනල්ලා ඒක සංශෝධනය කරන්න. ඒ නිසා මම මේ වෙලාවේ අර මේ කරන සියලුම හොඳ සම්බන්ධයෙන් කතා කරලා මේ ගැන මේ 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 පනතට ගෙන ඔබතුමාගේ සංශෝධනය සම්බන්ධයෙන් මම කියන්නේ එකී විවේචනය අපි තීව තියාගන්න මේක සම්මත කරගමු. හැබැයි අපි ඉතාමත් කඩිනමින් යම් ගැටලුවක් තියෙනවා නම් ඒක වෙනස් කරගන්න ඕන කියන කාරණේ මේ අවස්ථාවේ කියන්න ඕනේ. ඒ නිසා අවසාන වශයෙන් දැන් මේ පැහැදිලිවම මේ 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 කියන විශාපින් මේ අදාළ පනත වෙනස් වීම තුළ මේ ආකාරයට අපි කතා කරා අපි සහෝදරු කතා කරා මේ හෙරොයින් පිටි වෙනවා. ඉතින් මේ කියන ප්‍රශ්න වලට විසඳුම් තමයි මේ දෙන්නේ. සියලු දෙනා අදාළ ඉදිරි මේ භාණ්ඩ විනාශ කරන්න මේ පනතෙන් මේ සංශෝධන ගේනවා. ඒක මේ පනත තුළ නව මත්ද්‍රව්‍ය අනාවරණයත් ඒ සම්බන්ධයෙන් නිර්දේශ කළ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාට නම් කිරීම තුළ ඒ මත්ද්‍රව්‍ය බවට පත් කිරීමේ හැකියාව දෙනවා. ඒ නිසා මේකී පනත් ගණනාව සම්බන්ධයෙන් මේ වෙනස් කරන්න මේ අලුතෙන් ගෙනාවු පනත් සම්බන්ධයෙන් අපි මේ ඉතාමත් සාදරී ලෙස බලනවා කියන කාර්යය මතක් කරමින් ඒකම ඉතාමත් අවසාන වශයෙන් අද අපි දකිනවා යම් සාධනීය දෙයක්. අද උද්ඝෝෂණ කරන අරගල කරන මිනිස්සු ඉදිරියට මැද්දට පැනලා අද සාමාන්‍ය රැකියාවන් කරන මිනිස්සු අයලා කියනවා කරුණාකර උද්ඝෝෂණ අරගල කරන්න එපා අපේ රට තියෙන තැනින් ගෙනියන්න උඩ රැගෙන යන අපිට එක අවුලා වැඩ කරන්න වෙලා තියෙනවා කියන කාරණේ මම දැක්කා ඊයේ ගාලු මුගුදුර පිටණියේදී යම් ආකාරයේ අරගලකාරෝ පිරිසක් ඔවුන්ගේ උද්ඝෝෂණ අයිතිය කියලා නැවත වතාවක් රට ආපස්සට ගෙනියන්න උත්සාහ කරන වෙලාවක මේ කොළඹ ප්‍රදේශයේ අරක් කැමියුරු චෙෆ්ලා එවිලා කියනවා කරුණාකර මේ කටයුතු කරන්න එපා කියලා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ අදාළ තරුණ තරුණියන්ගෙන් ඔබේ ශක්තිය තියාගන්න මැතිවරණ ඉදිරිපත් වෙලා මැතිවරණ තරම් කරන්න. නමුත් මේ මොහොතේ මේ සීසන් එකේ මේ සංචාරක විදුර රටට එන අවස්ථාවේ කරුණාකර මේ වෙනුවෙන් කඩාකප්පල් ක්‍රියා කරන්න එපා කියන කාරණා මතක් කරමින් මම නියනවා බොහොමත්ම ස්තුතියි.